නැව සම්මත කිරීම ගරු මහාචාර්ය අශුමාරසිංහ මහතුමා
එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද මේ කාලෝචිත යෝජනාව මම ස්ථිර කරමින් මේ අවස්ථාවේ කතා කරන්න ලැබීම ගැන සතුටුපත් වෙනවා විශේෂයෙන් මේ මාතෘකාව මම දන්න පරිදි එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා මාර්තු මාසෙ තමයි ඉදිරිපත් කරන්නේ මාර්තු මාසෙ ඉඳන් මේ අපි මේ යෝජනාවට අදාළ කාරණා අපි සාකච්ඡාවට භාජනය වෙනවා ඒ භාජනය වෙන අතරතුරම තමයි මේ අපි අද පත් වෙලා ඉන්න ව්‍යසන වලටත් පත් වෙන්නේ මේ යෝජනාව අපි හිතන්න ඕන අනිවාර්යයෙන්ම මේ රටේ සිදුවිය යුතු නීතියක් හැටියට සිදුවිය යුතු දෙයක් මම හිතන්නේ මේ කාරණය ගැන මේ ආණ්ඩුව මං දන්න තරමින් මේ නීතියක් සම්පාදනය කරගන්න තැනට වැඩ කරමින් ඉන්න මොහොතක් මේ ප්‍රධානම ප්‍රශ්නය මේ විශේෂයෙන්ම අපි කතා කරන ප්ලාස්ටික් නැත්නම් ප්ලාස්ටික් බෝතල් නැත්නම් පොලිතින් ආදී මේ කාරණා සම්බන්ධයෙන් මේ ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් අපි උදාහරණයකට කල්පනා කර බලමු මේ රටේ වැඩ කරන ජනතාව ගෙදරින් උදේට බත් එකක් අරන් යන ජනතාව මිලියන 5ක් විතර හිටියොත් අඩුම තරමේ මේ ජනතාවෙන් භාගයකට වැඩි පිරිසක් තමන්ගේ බත්පත බැඳගෙන යන්නේ මේ පොලිතින් කඩදාසියක. ඒ කියන්නේ අඩුතරම් මිලියන 3ක් විතර අනිවාර්යයෙන්ම පරිසරයට එකතු වෙනවා අවසානයේදී මේ බත්පත බැඳගෙන යන කොලෙත් සමග. එතකොට මේ මිලියන 3ක් දිනපතා එකතු වෙන මේ පරිසරයට එකතු වෙන මේ අපද්‍රව්‍ය නිසා මේ නොදිරන අපද්‍රව්‍ය කවදාකවත් දිරන්නේ නැහැ මේක. ඒත් සමගන පරිසර විනාශය ගැන අපි මං හිතන්නේ සියලු දෙනාම මේ ගැන දන්නවා. එහෙමනම් ප්‍රධානම වශයෙන් මේ දන්න දේ මේ වෙන ව්‍යසනය අපි හොඳට දන්නවා. ඒ නිසා මේ ගැන වාද විවාද කරන්න දෙයක් නැහැ. සංඛ්‍යා ලේඛන මං හිතන්නේ නියෝජ්‍ය අමාත්‍යතුමා මේ සංඛ්‍යා ලේඛනත් එක්ක මේක පිළිතුරු දෙයි. එතන මෙන්න මේ පොලිතින් භාවිතය මුලින්ම තහනම් කිරීමට බැරි නම් ක්‍රමානුකූලව අවම කරමින් අවසානයේ තහනම් කරන තැන් දක්වා යා යුතු වෙනවා. ප්ලාස්ටික් බෝතල් ගත්තොත් අද ලෝකයේ සමහර ප්ලාස්ටික් බෝතල් භාවිතා කරනවා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් වර්ග. ඒ කියන්නේ ප්ලාස්ටික් බෝතල් තහනම් කරලා වතුර බෝතල් සම්පූර්ණයෙන් විදුරු බෝතල් වලටයි වලින් කරන්න බැරි වෙයි. එහෙමනම් අපි ලෝකයේ දියුණුවත් එක්ක යන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් වර්ග වලටත් යොමු වී යුතු වෙනවා මූලික වශයෙන් තහනම් කරන්න බැරි නම්. යම් කිසි ක්‍රමවේදයකින් මේ වැඩසටහන ඉතාමත් ඉක්මනට ක්‍රියාත්මක විය යුතුයි නීතිගත විය යුතුයි. එහෙම නැති වුණොත් වෙන්නේ අපි කතා කරන ඩෙංගු මර්ධනය මේ හැම දෙයකම එක්තරා තැනකට මේ හිර වෙලා තියෙනවා මේ ප්ලාස්ටික් භාවිතය නිසා. ඒ වගේම එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා මතක් කරා වගේ අපි ජූලි පළවෙනිදා ඉඳන් මේ රටේ පටන් ගත්තා ඩෙංගු මර්ධන වැඩසටහනේ මාස 3ක සුවිශේෂී කාර්යභාරයන් කරන වැඩසටහනක්. ඒ වගේම ජූනි පළවෙනිදා ඉඳන් අපි පටන් ගත්තා කසල කළමනාකරණයේදී වෙන් කිරීමේ වැඩසටහන. දිරණ කසල සහ නොදිරණ කසල ආදී වශයෙන්. මම හිතන්නේ පිරිසිදු රටක් පිරිසිදු ජාතියක් බිහි කරන්න නම් අපි පිරිසිදු රටවැසියන් විය යුතු වෙනවා. එහෙනම් මුලින්ම අපි අපේ කොටස ඉටු කළ යුතු වෙනවා. මා ඒ නිසා පසුගිය දවස්වල අපි කතා කරා විවිධ සාකච්ඡාවලදී එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා මතක් කරා වගේ සියලුම මන්ත්‍රීවරු එකතු වෙලා මන්ත්‍රීවරු 225ම එකතු වෙලා මේ 225ටම එකතු වෙන්න පුළුවන් මාතෘකාවක් මේක. මොකද ඩෙංගු මදුරුවා මටත් කනවා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමාටත් කනවා මහින්ද රාජපක්ෂ මහත්තයාටත් කනවා. ඉතින් මේ හැම දෙනාම මේ එකතු වෙන්න පුළුවන් මාතෘකාවක් ඩෙංගු මර්ධන වැඩසටහන නැත්තම් රට පිරිසිදු කරන වැඩසටහන මේ හැම දෙයකටම අපි එක හා සමානව අපේ දායකත්වය දුන්නොත් මේ වැඩසටහන අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ වෙලාවේදී මේ දේශපාලන ભેද ජාති ભેද පක්ෂ ભેද මේ සියලු දේවල් අමතක කරලා අපි සියලු දෙනාටම එකතු වෙන්න පුළුවන් මාතෘකාවක් මේක. මම හිතන්නේ රට ගැන හිතලා අපේ අනාගත දූ දරුවන් ගැන හිතලා මහිතන්නේ මේ වැඩසටහන් අපි සියල් දෙනාම එකතු වෙ යුතුයි. එහෙම වුණොත් විතරයි මේ 225ම එකතු වෙලා කරන්න පුළුවන් වැඩක් හැටියට අපිට එකතු වෙලා මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න පුළුවන් මුලින්ම මේ රට පිරිසිදු කිරීමේ වැඩසටහන. මේ රට පිරිසිදු කිරීමේ වැඩසටහන ප්‍රධාන දායකත්වයක් මේ මෙවැනි දේවල් මෙවැනි නීති රීති පනවලා පොලිතින් භාවිතය අවම කරලා මේ යන ගමන අනිවාර්යෙන් කළ යුතු වෙනවා. මේ සඳහා මූලික වශයෙන්ම කසල කලමනාකරණය පිළිබඳ නිවැරදි වැටහීමක් රටේ සියල් දෙනාටම ලබා දිය යුතු වෙනවා. මේක රාජ්‍ය නිලධාරීන්ටවත් දේශපාලඥයන්ටවත් විතරක් කළ හැකි දෙයක් නෙමේ, සියලුම දෙනා රටේ එක හඬින් එකතු යුතු දෙයක් වෙනවා. එහෙම වුණ නැත්නම් මේ අනාගතයේ මේ රටේ වෙන ව්‍යසනත් එක්ක, ලෝකයේ දේශගුණ විපර්යාසත් එක්ක ව්‍යසනත් එක්ක මේ අපි මනුෂ්‍යයා විසින්ම පාවිච්චි කරන දේවල් නිසා මේ ව්‍යසන වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රධාන වශයෙන් පාසල් විෂයමාලාවට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. අපි දැකලා තියෙනවා සමහර රටවල මොන්ටිසෝරි ඉඳන් තමයි මේක උගන්වන්නේ. ඒ නිසා මේ රටේ කසල කලමනාකරණය ගැන නිවැරදි දැක්ම ඇති වෙත්තේ ලදරු පාසල් වලින්. ලදරු පාසල් හරහා මේක හරියට පාඩම ඉගැන්වුවොත්, ලදරු පාසලේ දරුවා ගෙදර ඇවිල්ලා මේක හරියට කරනකොට දෙමාපියන්ට කළ යුතු වෙනවා. දෙමාපියන්ටත් උගන්වන්නේ එහෙමනම් මේ ලදරු පාසලේ දරුවා බවට පත් වෙනවා මේ කසල කලමනාකරණ ක්‍රමවේදයේ හරියාකාරව ඉටු කළොත්. ඒ නිසා මම යෝජනා කරනවා විශේෂයෙන් ප්‍රාථමික පාසල්වල විෂය මාලාවට ගරු අධ්‍යාපන ඇමැතිතුමා හරහා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පළමු වසරේ සිට කසල කලමනාකරණ වැඩසටහනක් පාඨමාලාවට ඇතුළත් කළ යුතු වෙනවා. මේ හරහා අනෙකුත් රටවල අපි දැකලා තියෙනවා මොරල් එඩියුකේෂන් කියලා වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා. කොහොමද තමන් මේ රටේ තමන්ගේ අනාගතය ගැන හිතන්නේ, අනාගතය ගැන දකින්නේ කියලා. මම හිතන්නේ අපි එවැනි පාඨමාලාවක් ඇතුළත් කළ යුතු වෙනවා අපේ ප්‍රාථමික පාඨමාලා හරහා. කොහොමද මේ අපේ වටපිටාව පිරිසිදු කරගන්නේ, පිරිසිදු රටක් පිරිසිදු ජාතියක් හරහා අපිට මේ තියෙන ප්‍රාථමික ප්‍රශ්න විසඳගන්නේ. ප්‍රාථමික ප්‍රශ්නය කියන්නේ අද වෙනකොට ඩෙංගු ප්‍රශ්නය ඉතාමත් දරුණු විදිහට උග්‍ර වෙලා තියෙනවා මේ රටේ. ඒ නිසා මේ ප්‍රධාන කාරණයක් වෙන්නේ මේ ප්ලාස්ටික් සහ නොදිරන අපද්‍රව්‍ය භාවිතයේ. නොදිරන අපද්‍රව්‍ය භාවිතයේදී දැඩි නීති රීති ගෙනා යුතුයි. ප්ලාස්ටික් විශේෂයෙන් අපි දන්නවා, අපි සුපර් මාකට් එකකට ගියොත් කොච්චර ප්ලාස්ටික් ප්‍රමාණයක් භාවිත කරනවද. අපි නැවත අපේ පරණ පංමල්ල ගැන භාවිතයක් ගැන කතා කළ යුතුයි. අද ලෝකයේ අපි දැකලා තියෙනවා මේ පංමල්ල මේ හොඳ සුපිරි බෑග් එකක් විදිහට අරන් යන රටවල් තියෙනවා මේ ලස්සනත් එක්ක. ඉතින් මෙවැනි දේවල් නැවත අපි භාවිතයට පුරුදු විය යුතුයි. අපි කඩේකට යනකොට රීසයිකල් විදිහට ගෙනිය හැකි මල්ලක්, එහෙම නැත්නම් නැවත නැවත භාවිතා කළ හැකි බඩු මල්ලක් රැගෙන යා යුතු වෙනවා. මේ සම්ප්‍රදාය දියුණු ලෝකයේ දියුණු රටවල් වල හරියාකාරව ඉෂ්ට වෙනවා. ඇයි අපේ රටට බැරි? අපේ රට අතීතයේ ඉඳන් අපි මේ සම්පත් පාවිච්චි කරපු රටක්. දැන් එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා සඳහන් කර අපි මලගෙදරකට පාවිච්චි කරන්නේ සුදු කොඩි. අපේ අතීතයේ එහෙම නෙමෙයි මන්ත්‍රීතුමා, තියෙන ඔබතුමා දන්නවා වැල්ලවාය පැත්තනොත් ගොක්කොල පාවිච්චි කරේ. ඇයි ගොක්කොල පාවිච්චි කරන්න බැරි අපිට? අපි ක්ෂණික ක්‍රම භාවිතා කරන්න උත්සාහරන් තියෙනවා. තව හොඳම උදාහරණයක් අද වන විට අපි දැකලා තියෙනවා සරුංගලේ වෙසක් කූඩුව හදන්නේ ප්ලාස්ටික් වලින්. මොකද්ද මේ ඛේදවාචකේ? අපි සරුංගල් හැදුවේ ප්ලාස්ටික් වලින්ද? අපි වෙසක් කූඩු හැදුවේ ප්ලාස්ටික් වලින්ද? අපි ගෙදර කියලා දුන්න අපේ දරුවන්ට, අපේ අම්මලා තාත්තලා අපිට කියලා දුන්න කොහොමද සරුංගලේ හදන්නේ, කොහොමද වෙසක් කූඩුව හදන්නේ? නමුත් අද අපේ රට වෙසක් කූඩුව සරුංගලේ චීනෙන් ප්ලාස්ටික් වලින් හදලා ගෙනෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද්ද මේ ඛේදවාචකේ? මේ ගැන අපේ හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කළ යුතු වෙනවා. ඒ නිසා මම නැවතත් යෝජනා කරනවා මේ 225ටම එකතු වෙන්න පුළුවන් මාතෘකාවක්. මේ 225ම එකතු වෙලා මේ රට පිරිසිදු කරලා මේ රටේ අනාගත දූ දරුවන් වෙනුවෙන් ඩෙංගු නැති පරිසරයක් ඇති කරන්න, මේ ඩෙංගු මර්ධනය සඳහා සියලු දෙනාම එකතු වෙලා රට පිරිසිදු කරමු කියන මාතෘකාවට සියලු දෙනාම එකතු වෙමු කියන ප්‍රාර්ථනාවත් කරමින් යෝජනාවත් කරමින් මගේ කතාව අවසන් කරනවා.
ගරු සන්දීප් සමරසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 5යි.
මූලාසනය ඔබ අපේ මන්ත්‍රීතුමාගෙන් ස්තුතිවන්ත වෙනවා මට මේ කාලය ලබා දුන්නෙක් ගැන. ඒ වගේම එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා මේ ගෙනාපු යෝජනාව ඉතාම වැදගත්. ඒ මන්ද අපි දන්නවා විශේෂයෙන්ම අද අපේ රටේ මධ්‍යම පරිසර අධිකාරිය හරහා හෝ පරිසර අමාත්‍යන් අංශය හරහා විශාල වැඩපිළිවෙළ ග්‍රාමීය මට්ටමින් පාසල් මට්ටමින් පළාත් පාලන ආයතන මට්ටමින් කරත් අද ජනතාවට ඒක වැඩිලා දැනිලා නැහැ. ඒ මන්ද අපි දන්නවා විශේෂයෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය විශාල මුදලක් සහ වෙහෙස මහන්සියක් වෙනවා වියදම් කරනවා. ඒ වගේම වෙහෙස මහන්සියක් වෙනවා මෙම කසල කළමනාකරණය ගැන ඒ වගේම පරිසරය ආරක්ෂා කරන වැඩපිළිවෙල් ගැන ජනතාවට උගන්වන්නත් ඒ අවශ්‍ය දේවල් ලබා දෙන්නත්. විශේෂයෙන්ම අපි දන්නවා පළාත් පාලන ආයතන ගත්තහම පළාත් පාලන ආයතනවල සෑම ආයතනයකම පරිසර නිලධාරියෙකුත් සිටිනවා. එහෙම නැත්නම් නිලධාරිනියෙකුත් සිටිනවා. අද ඒ නිලධාරියන් දිහා බලපුවාම ඒ අය මේ නීති උත්පාදනය එහෙම නැත්නම් නීතිය පෙන්වන්න නැත්නම් රිපෝට් දෙන්න පමණයි සිටින්නේ. ප්‍රායෝගිකව ජනතාවත් එක්ක එකතු වෙලා වැඩ කරලා මේ වාගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා පේන එක අඩුයි. ඒ වගේම අද විශේෂයෙන්ම මේ ජනතාවට දැනෙන්න පුළුවන් වැඩපිළිවෙල වැඩක් කරන්න පුළුවන් වෙන්නේ මේ පළාත් පාලන ආයතනය හරහා. ඒ පළාත් පාලන ආයතනවල තියෙන ප්‍රශ්න නිසා තියෙන ගැටලු නිසා අද මේ කසල කර්මනාකරණය හරියාකාරව නිසියාකාරව සිදුවෙන්නේ නැහැ. අපි දන්නවා මේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම පළාත් පාලන ආයතන හරහා මේ කැලි කසල එකතු කරන්න වෙන් කරලා මේ ප්ලාස්ටික් වෙන් කරලා එකතු කරන්නත් ඒ බහන් මේ බඩු බහන්ඩ ලබා දීලා තිබෙනවා. හැබැයි ඒවා ඒ විදිහට එකතු කරත් අන්තිමට ඒ එකතු කරන එන රථවාහනයට දානකොට වෙන්නේ ඔක්කොම එකට දාලා නැවතත් ගිහින් අර කුණු භාණ්ඩ තියෙන තැනට ගිහින් හලනවා ඔක්කොම එකට. ඒ කියන්නේ ප්ලාස්ටික් ටිකයි බෝතල් ටිකයි අනික් තියෙන සියලුම අපරද්‍රව්‍ය එක්ක. ඒක වෙන් කිරීම ගෙදර වෙන් කරත් අතෙන්ට යනකොට වෙන් වෙන්නේ නැහැ. ඒ හොඳටම අපි දන්නවා කොළඹ ඒ දේ සිදු වෙලා තිබෙනවා. අනික් අවට ප්‍රදේශවලත් ඒ දේ සිදු වෙලා තිබෙනවා. ඉතින් මේකට නීතිය රාමුව තිබෙනවා. ඒවා හරියට නීතිය උත්පාදනය කරලා වැඩ කටයුතු ටික කරනවා නම් අපි හිතනවා මන්තුමනි මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අද අපි මුහුණ පාලා තියෙන අපේ මට පෙර කතා කරා මන්ත්‍රීවරයා කතා කරා වගේ මේ ඩෙංගු මේ ප්‍රශ්නේ ඉතාමත් බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම ඒ ප්‍රශ්නේ මුළු ලංකාවටත් අපේ ඉන්න දිස්ත්‍රික්කයටත් කෑගල දිස්ත්‍රික්කේ විශාල අන්දමින් බලපාතලා තියෙනවා. ඒ වගේම විශාල ප්‍රමාණයක් රෝගීන් ප්‍රමාණයක් අද රෝහල් ගත වෙලා තිබෙනවා. ඊයේ මම කෑගල මහරෝහලට ගිය වෙලාවේ තනිකරම වාට්ටුවක් ඩෙංගු රෝගීන්ගෙන් මේ ඉතිරිලා ගිහින් තිබෙනවා. ඒ වගේම රෝගීන්ට ඇඳවල් නැහැ. පංගුවක් අය බංකුවල ඉඳලවලා තිබෙනවා. ඉතින් මං හිතන්නේ මේ ප්‍රශ්නේ දිහා බලපුවහම විශේෂයෙන්ම මේ කැලි කසල කළමනාකරණය ඉතා වැදගත් වෙනවා මේ ප්‍රශ්නේ. ඒ වගේම මේ කැලි කසල කළමනාකරණය කිරීමෙන් මේ අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි එන අනාගතයේ දරුවන්ට හොඳ රටක් මිහි කරන්න කියන එකත් මේ වෙලාව අපි මතක් කරනවා. ඒ නිසා මට වැඩි කාලයක් නැති නිසා මම විශේෂයෙන් අපේ ගරු නියෝජ්‍ය මැමතුමාගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම අද කැලි කසල දිහා බලපුවහම ඔක්කොම ඒ කැලි කසල එකතු කරලා දාන්නේ ගඟවල් වලට එහෙම නැත්නම් ඇලවල් වලට දාලා මුළු ප්‍රදේශයක්ම විශේෂයෙන්ම නැති කරගෙන ගිහින් තිබෙනවා. අපි කෑගල දිස්ත්‍රික්කයේ ගත්තාම වැඩියෙන්ම සංචාරකයෝ එන ප්‍රදේශයක් තමයි පින්නවල ප්‍රදේශේ. ඒ ප්‍රදේශයේ එන්නේ අලියතුන් නරබණ්ඩ. ඒ ගංගා ආශ්‍රිත හෝටල් තිබෙනවා, සංචාරක නිකේතන තියෙනවා, අවන්හල් තියෙනවා. මේ සියලු දෙනාම මේ කැලි කසල ඔක්කොම දානවා අර මාවයටත් ඒ වගේම කුඩාවයටත් දාලා වතුරේ කාටවත් සතෙක්ටවත් නාන්න බෑ. මහජන ඒකේ ගම්මුන් සිටිනවා, මහජනතාව සිටිනවා, ඒ අයට නාන්නත් බෑ, වතුර ටිකක් බොන්නත් බෑ. මේ වගේ විශාල ප්‍රායෝගික ගැටලු තියෙනවා. අපි පරිසර අධිකාරියට මේ දේ DCB රැස්වීම වල මම අනන්තව කතා කරලා තියෙනවා. ඒ වගේම කතා කරත් කිසියම්ම දෙයක් මේ මධ්‍යම පරිසර අධිකාරිය හරහා සිදු වෙලා නැහැ. ඒකට කනගාටුයි. අපි ඊටාම කනගාටු පළ කරනවා. මොකද හොඳ දක්ෂ නිලධාරීන් හිටියත් දේශපාලන මේ අත්ගැහීම් නිසා මේවා සිදු වෙන්නේ නැහැ. එම නිසා එතුමාගේ ඉල්ලා සිටිනවා කරුණා කළා ඒකට උත්තරයක් දෙන්න දීලා අපි මේ සියලු දෙනාම එකතු වෙලා මේ ප්‍රශ්නයට මහජන නියෝජිතව සියලු දෙනාම එකතු වෙලා ප්‍රශ්නෙට මුහුණ දෙමු කියමින් මගේ මට අවස්ථාව ලබා දුන්න එකට ස්තුතිවන්ත වෙමින් මම නවතිනවා.
බොහොම ස්තුතියි. ගරු තුෂාර ඉන්ද්‍රනිල අමරසේන මන්ත්‍රීතුමා බුධවාර විනාඩි 5යි. ගරු අජිත් පෙරේරා මැතිතුමා බුධවාර විනාඩි 10යි.
ගරු සභාපතිතුමනි, මම ස්තුතිවන්ත වෙනවා එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමාට මේ යෝජනා ඉදිරිපත් කිරීම ගැන, ඒ වගේම මේ කාරණය ගැන වැදගත් අදහස් ප්‍රකාශ කරපු ගරු මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙමි. නමුත් මේ කාරණය පිළිබඳව වැදගත්ම දේ තමයි අපේ රටේ කසල ප්‍රශ්නය පිළිබඳව අපි දකින සම්ප්‍රදායනුකූල විදිය අපි වෙනස් කරන්නට අවශ්‍යයි. ගරු එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමනි, ගරු ඇමතිතුමනි, අපි ඉතාම හොඳ යහපත් සංකල්පයක් සාකච්ඡා කරනවා ප්‍රතිචක්ෂීකරණය ගැන. අපි කුඩා කාලෙත් ප්‍රතිචක්ෂීකරණය ඉගෙන ගත්තා. ප්‍රතිචක්ෂීකරණය හොඳයි. ඒ ප්‍රතිචක්‍රීකරණයේ පහසුක ලැබෙන වටිනාකම වැඩි. අපට ශාස්ත්‍රීය වශයෙන් ඉතාම වටිනා විසඳුමක්. නමුත් අපේ රටේ සංස්කෘතිය, අපේ රටේ ප්‍රායෝගික තත්ත්වයන් මේ සියල්ල සලකන විට අපේ රටේ තිබෙන සම්පූර්ණ කසල ප්‍රමාණය ප්ලාස්ටික් වුණත් පොලිතීන් වුණත් වෙනත් ජීවමය අපද්‍රව්‍ය වුණත් අපේ රටේ තිබෙන මේ සම්පූර්ණ කසල ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය හරහා අපිට වෙන්කර ගැනීම සහ එසේ වෙන්කොට ඒවා කළමනාකරණය ප්‍රායෝගික නැති බවයි මට හැඟෙන්නේ දැනෙන්නේ. විශේෂයෙන්ම අද වෙනකොට මේ ප්‍රශ්නය දැවැන්ත මාරාන්තික අර්බුදයක් බවට පත් වෙලා තියෙන නිසා අපිට ක්ෂණික විසඳුම අවශ්‍ය වෙනවා. ඒත් එක්කම වැදගත්ම දෙයක් තමයි මේ කාරණය පිළිබඳව වර්තමාන රජය මීතොට මුල්ල කුණුකන්ද කඩා වැටෙන්න කලින් යම් යම් තීරණවලට එළඹිලා තිබුණා. ඒ තමයි ප්‍රායෝගිකව කල්පනා කළොත් අපේ රටේ තියෙන සියලුම කුණු එකතු කරලා ඒ කුණු දහනය කිරීම මගින් විදුලිය උත්පාදනය කරොත් ඒ කුණුවලින් අපට මෙගවට් 40ක් විතර ප්‍රමාණයක් උත්පාදනය කරගන්න පුළුවන් විදුලිය. අපි කියනවා waste to energy. මේ waste to energy ක්‍රියාවලිය තුල මේ රටේ තිබෙන සම්පූර්ණ කසල ප්‍රමාණය අපට විදුලිය උත්පාදනය කිරීමට පාවිච්චි කරන්න පුළුවන්. කලින් ප්‍රශ්නයක් තිබුණා waste to energy ක්‍රියාවලිය තුල ලැබෙන විදුලි බලය උත්පාදනය කිරීමට විශාල මුදලක් වැය වෙනවා. එවකට තිබුණු රුපියල් 23.10 කිලෝවොට් පැයකට වූ ඒ මුදල් ප්‍රමාණය සෑහෙන්නේ නැහැ. ඒ නිසා මේක ආර්ථික වශයෙන් ඵලදායි නැහැ කිය. පසුගිය කැබිනට් මණ්ඩලය විදුලි ඒකකයට රුපියල් 36 බැගින් ගෙවනවා කසල දහනය කිරීම මගින් විදුලි උත්පාදනය කළා ජාතික පද්ධතිය දෙනවනම්. මම විදුලිය පිළිබඳව අමාත්‍යවරු වශයෙන් වගකීමෙන් කියන්න කැමතියි ඔබටත් රටටත්. යම් කිසි ව්‍යාපාරිකයෙක් සූදානම් නම් කසල කළමනා කසල දහනය කිරීම මගින් විදුලි උත්පාදනය කරන්න විදුලි බල මණ්ඩලයේ සූදානම් ඒ සෑම විදුලි ඒකකයක්ම මිලදී ගන්න. ඒ වගේම සාමාන්‍ය සම්මත ප්‍රමාණයට වඩා වැඩි මුදලක් ගෙවන්න සූදානම්. ඒ සඳහා දැනටමත් සමාගම් කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම මේ පොලිතින් සම්පූර්ණයෙන් බැහැර කිරීම පිළිබඳ අදහස සංකල්පනාත්මක වශයෙන් හොඳයි. හැබැයි මේ මනුෂ්‍ය සංහතිය ක්‍රියාවලියක් විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ හැසිරීමත් දිහා බලනකොට ගරු එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමනි අපට එතනට යන්න පුළුවන්ද කියලා සැකයක් ඇති වෙනවා. අනෙක් අතට පොලිතින් ප්‍රශ්නය හුදකලා ප්‍රශ්නයක් නෙමෙයි, සමස්ත කසල කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ වගේම සමහර විසඳුම් හරහා අදත් අපි මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළා ආංශික අධීක්ෂණ කාරක සභාවේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් විෂය පිළිබඳ. දැන් එතන ආපු එක ප්‍රශ්නයක් තමයි අපි දැන් විවිධ බදු පැනවීම මගින් අධහිරිමත් කරන්න උත්සාහ කරනවා. හැබැයි අවසානයේ මේ පරිභෝගිකයට පැටවෙන. ඒ නිසා මම පිළිගන්නවා පොලිතීන් කළමනාකරණය පිළිබඳව පොලිතීන් භාවිතය අවම කිරීම පිළිබඳව අපට වැඩපිළිවෙලක් තිබිය යුතුයි. ඒ වගේම දිරා යන පොලිතීන් දිරා යන ප්ලාස්ටික් භාවිතය දිරිමත් කළ යුතුයි. හැබැයි අපිට ෂණික විසඳුමක් ඕන. ඊළඟ වසර එකහමාරක් තුල මේ රටේ මේ කසල ප්‍රශ්නයට තීරණාත්මක විසඳුමක් ඕන නම් එකම විසඳුම waste to energy. මේ රටේ තිබෙන සමස්ත කසල ප්‍රමාණය දහනය කරන්න පුළුවන්. හැබැයි මිශ්‍ර කරලා ඒ මිශ්‍රණ ඉවත් කරලා ලබා ගන්න කසල දහනය කළ විදුලි උත්පාදනය කරන්න බෑ. ප්‍රතිචක්‍රීයකරණය හරහා එන ඒ අතුරුඵල වලින් විදුලි උත්පාදනය කරන්න බෑ. ප්ලාස්ටික් ටිකත් අයින් කරගෙන පොලිතීන් ටිකත් අයින් කරගෙන විදුලි උත්පාදනය කරන්න බෑ. ඒ සමස්ත කසල ප්‍රමාණය තේර භාෂාවෙන් කියනවනම් අමුවෙන්ම ලැබෙනවනම් ඒ සමස්ත කසල ප්‍රමාණය නිසි ලෙස එකතු කරලා ඒ කසල තිබෙන ස්ථානවලට සැලකිය යුතු තරම් ආසන්න ස්ථානයකදී දහනය කළ විදුලි උත්පාදනය කරනවනම් මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳන්න පුළුවන්. ඒ සඳහා දැනට මුතුරාජ වෙලත් කරදියානෙත් ඒ වගේම ගම්පහ ප්‍රදේශයේත් යෝජනා තුනක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. එනිසා මගේ පෞද්ගලික අදහස නම් පොලිතීන් අධෛර්යමත් කිරීම, දිරා යන ප්ලාස්ටික් ධෛර්යමත් කිරීම පිළිබඳව හිතන ගමන්ම සමස්ත කසල ප්‍රශ්නය විසඳීම සඳහා තිබෙන එකම ප්‍රායෝගික අවසානයක් තියෙන විසඳුම තමයි waste to energy. රජය ලෑස්ති නම් විදුලි ඒකකයකට රුපියල් 36ක් ගෙවන්න. මෙරටේ ව්‍යාපාරිකයන් මම ආරාධනා කරනවා කරුණාකරලා ඉදිරිපත් වෙන්න මේ අවස්ථාව ගන්න. අපි ලෑස්ති ඒ ප්‍රශ්නය ඒ කාරණේදී සහයෝගයෙන් කටයුතු කළ එක්මං විසඳුමකට එන්න. ඒ වගේම waste to energy සඳහා කසල දහනය කිරීමෙන් පසු ඉතිරිවන අලු රඳවීම කළමනාකරණය සාපේක්ෂව පහසුයි. ඔව් එවැනි ආයතන තුනක් සඳහා කැබිනට් අනුමැතිය ලබලා දීලා තියෙනවා. කරදියානේ, ඒ වගේම මුතුරාජවෙල, ඒ වගේම ගම්පහ ප්‍රදේශ. නමුත් තවත් අඩු ගාන එක් ආයතනයකට අවස්ථාව තියෙනවා අපේ රටේ කසල ප්‍රමාණය අනුව. ඒ වගේම නුවර ප්‍රදේශයේ තාමත් හරි වැඩ පිළිවෙලක් නැහැ. බදුල්ල ප්‍රදේශ තාමත් වැඩ පිළිවෙලක් නැහැ. මේ ඔක්කොම බස්නහිර පළාත පිළිබඳවයි තිබෙන්නේ.
කෘෂිකර්ම අමාත්‍යංශත් එක්ක ඒකාබද්ධව මේ කසල කොම්පෝස්ට් හදීම සඳහා වූ ව්‍යාපෘතියකට මේ වෙනකොට මං හිතන්නේ ඒක ඉකනොමික් කමිටියකට ගිහිල්ලා කැබිනට් පත්‍රය ඉදිරිපත් කළා. කැබිනට් එකේ අනුමැතිය ලබාගෙන සියලු කාරණා අවසන් කළා. ඉඩම් පවා උන්ට ලබා දීලා අවසන්. ඒකෙදී ඇත්තටම ඔබතුමා කියන කාරණාව හරි. මොකද මේකේ මේ රෙසිජුවල් වේස්ට් එක, ඒ කියන්නේ මේකෙන් නැවත ඉවතලන කුණු ප්‍රමාණයක් එකතු වෙනවා. මේ කුණු වලට මොනවද කරන්න කියන එක පිළිබඳ ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. මේවා අපිට ආය පාරක් අර කියන තවත් වෙනත් ස්ථානයකට අරගෙන ගිහිල්ලා දාන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබතුමා කියන කාරණාව හරි සම්පූර්ණයෙන්ම අවසන් කරන්න පුළුවන් ක්‍රමවේද තමයි ඔබතුමා කියන්නේ. හැබැයි නුවර අපි මේ වෙනකොට 80% විතර වැඩ ප්‍රමාණයක් ඒ සමාගම් තෝරලා උන්ට ලබා දීලා සියලු කටයුතු මේ වෙනකොට අවසන්.
බොහොම ස්තුතියි අමතුමා. ඒක එක විසඳුමක්. මොකද නුවර ප්‍රදේශයේ තියෙන කුණු ප්‍රමාණය මගේ දැනුමේ හැටියට විදුලි උත්පාදනය කියන ප්‍රමාණවත් නැහැ. නුවර කසල ප්‍රශ්නයක් තියෙනවා තමයි. නමුත් විදුලි උත්පාදනය කිරීමට ආර්ථිකමය ඵලදායීතාවයෙන් යුතු විදුලි උත්පාදන යන්ත්‍ර නුවර ප්‍රදේශයේ සවි කිරීමට ඒ ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා ඔබතුමා කිව්ව කියන විසඳුමක්. හැබැයි අර ජීවමය කොටස්, බයෝඩිග්‍රේඩබල් කොටස් භාවිතා කිරීමෙන් පස්සේ ඉතුරු වන අනිකුත් දේවල් තවත් වෙනක අපිට බහලන්න සිද්ධ වෙනවා. දැන් අද කොළඹ අපි එකතු කරනවා අතරම රටේ ජනතාවගේ සෑහෙන සහයෝගයක් තියෙනවා. අද අපි වෙන් කරලා එකතු කරනවා. දැන් මම දන්නවා යම් ස්ථානයක ප්ලාස්ටික් කොටස් දැන් ගොඩ ගහලා තියෙනවා. ප්ලාස්ටික් වීදුරු ජීවමය කොටස් අපි වෙන වෙනම එකතු කරලා ඒවා නැවත ගොඩ ගන්න. ඒ නිසා මේක මේ නමුත් අපි ඉගෙන ගන්න ඕනේ නවීන නගරවල සිංගප්පූරුවේ කෙලින්ම සියලුම කසල එකවර දහනය කරන අලු ටික මුදර දාන. හවායි වල අගනුවර කෙලින්ම සියලුම දේවල් ප්ලාස්ටික්ද, දරද, යකඩද සියල්ල එකට දහනය කරනවා විදුලි උත්පාදනය කරනවා මෙගොට් 40ක් උත්පාදනය කරනවා. ඒ වගේම වියනා නගරේ ඔස්ට්‍රියාවේ නගරේ මැද්දේ තියෙන මේ විදුලි බලාගාරය වේස්ට් එනර්ජි කෙලින්ම ට්‍රක් එකකින් ඇවිල්ලා මේ මෙම වේස්ට් එනර්ජි සඳහා මේ පාවිච්චි කරනවා.
අනුරාජ ජයරත්නතුමා
මේ සමාවෙන්න ඕනේ පොඩි බාධාවක් මට. දැන් අපි නාගරික සංවර්ධන අධිකාරිය හරහා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව මම හිතන්නේ අපේ අමතුමා මතක් කරේ මේ ආයතන තුනක් තීරණය කරා කියලා උන්ට ඒ අනුමැතිය ලබා දුන්නයි කියලා. ඒකෙදි ඒ කණ්ඩායම අපේ පාරිසරික ඇගීම් වාර්තා පිළිබඳ මේ වෙනකොට අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ සාකච්ඡාවලදී උන් කියපු එක කාරණාවක් තමයි කැබිනට් එකේ අනුමැතිය ලැබුණා මට මතක විදිහට රුපියල් 36කට මිලදී ගන්න. හැබැයි විදුලි බල මණ්ඩලය මේකට අත්සන් කිරීම සඳහා, ඒ කියන්නේ පවර් පර්චේස් ඇග්‍රීමෙන්ට් එක මිලදී ගැනීම සඳහා වූ ගිවිසුමට එකඟ ගන්න විදුලි බල මණ්ඩලය තව වෙනකල් එකගතාවේ ප්‍රකාශ කළා නැහැ කියලා.
ඒ මම පොඩි
පැහැදිලි කිරීමක් කරනවා.
ඒ පිළිබඳව තිබෙන ප්‍රශ්නේ මෙහෙමයි. කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලැබුණේ විදුලි බල මණ්ඩලය රුපියල් 23.10ක් ගෙවනවා. 23.10 සිට 36 දක්වා වූ පරතරය රජයේ භාණ්ඩාගාරය විසින් ගෙවන්නේ. එකයි එකගතාවේ. ඒ එකගතාවේ මත තමයි ඒ වැඩ පිළිවෙලට එකඟ වුණේ. එනිසා කොහොම ගෙව්වත් එකයි විදුලි බල මණ්ඩලයේ අද පවත් ගන්නෙත් රජයේ අර මුදල් හරහා. ඒ නිසා ඍජුව විදුලි බල මණ්ඩලයේ ගෙව්වත් එකයි භණ්ඩාගාරය ගෙව්වත් එකයි එකම ප්‍රතිඵලය. හැබැයි වැදගත් පණිවිඩය තමයි ඕනම විදුලි නිෂ්පාදකයෙකුට අපි දැන් ඒ වේස්ට් ටු එනර්ජි නම් 36 ගාන ගෙවනවා. මේක ප්‍රශ්නයක් නෙමෙයි, රටට අවශ්‍යයි මෙගොට් 3000ක් විතර දැන් මේ වෙනකොට කිසිම ප්‍රශ්නයක් නැතුව මෙගොට් 40යි සම්පූර්ණ වශයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් මේ කසල පිළිස්සීම මගින්. එනිසා ඒ මුළු ප්‍රමාණයම විදුලි බල මණ්ඩලයේ මිලදී ගන්න ලෑස්ති. එනිසා මම මේ පණිවිඩය කියන්නේ ඔබට වඩා රටට මාධ්‍යවලට මේ පණිවිඩය මේක තමයි ප්‍රායෝගික කෙටිම දැනෙන තීරණ විසඳුම. ඒ වගේම ප්ලාස්ටික් සහ පොලිතින් කළමනාකරණය සහ ඒවා භාවිතය අඩු කිරීම පිළිබඳව අපේ ගුණසේකර මන්තුමා ඉදිරිපත් කරපු අදහස් සමග මම එකඟ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අනුරාජ ජයරත් අමතුමා. ඔබතුමාට විනාඩි 20යි.
ගරු මූලාසන රුඩ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මං හිතන්නේ අද අපේ එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා බොහොම කාලෝචිත මාතෘකාවක් මේ සභාව කල්තබන අවස්ථාවේදී විවාදයට එතුමා යෝජනා කරලා තියෙනවා. මොකද අපි මේ පහුගිය දින කිහිපයේ පහුගිය සතියත් එක්ක විශේෂයෙන්ම ගත්තාම අපි දැක්කා රට විදියට අපිට බරපතල විවසනයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ විවසනය කොතරම්ද කියනවා නම් මං හිතන්නේ 2004 සුනාමියට පස්සේ රට හැටියට මුහුණ දීපු බරපතලම විවසනය තමයි මේ පහුගිය සතිය තුළත අපි මුහුණ දුන්නේ. මේ කාරණාවේදී පරිසරය හැටියට පරිසරය ආරක්ෂා කිරීමේ ක්‍රමවේද අපි මොනවද අනුගමනය කරේ? පරිසරය ආරක්ෂා කිරීමේ ක්‍රමවේද අපි හරියාකාරව කරාද? අපි සියලු දෙනාගෙන් වෙච්ච ඒ පරිසරයට වෙච්ච හානි මොනවද කියන ඒවා පිළිබඳව අපි හරියාකාර වූ ගණනයක් කරලා ඒව නිවැරදි කිරීම බොහොම පැහැදිලිව කළ යුතුව තියෙනවා. එහෙම නැති වුණොත් දිගින් දිගටම මේ කාරණාවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා අපි රටක් හැටියට මහා භාණ්ඩාගාරයේ ආපදා අමාත්‍යාංශය හරහා ගෙවන මුදල් ප්‍රමාණය දිනෙන් දින වැඩි කරගෙන රට දිනෙන් දින අගාධයට වැටෙන තත්ත්වයකට බොහොම පැහැදිලිව පත් වෙනවා. ඒ නිසා අපි පරිසර අමාත්‍යාංශය හැටියට බොහොම වගකීමෙන් යුතුව කිව යුතු එක කාරණාවක් තියෙනවා. පරිසර අමාත්‍යාංශය හැටියට අද වෙනකොට අපේ ගරු මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාවට බොහෝ තීන්දුව తీරන අපේ අංශු මාර්සිංහ මහත්තුමා ඉදිරිපත් කරපු යම් කාරණා යෝජනා, ඒ වගේම අපේ එඩ්වඩ් ගුණසේකර ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනා, මේ සියලු කාරණාවලට බොහෝමයකට අපි අද වෙනකොට විසඳුම් අරන් තියෙනවා. මම ඒ කාරණා පිළිබඳව ඉදිරිපත් කරන්නම්. මේකෙදි කිව යුතු දේ තමයි මේ මූලිකව මේ පොලිතීන් ප්ලාස්ටික් කියන කාරණාත් එක්ක අපේ යෝජනාව ඉදිරිපත් වන නිසා අද වෙනකොට අපේ රටට ආනයනය කරන පොලිතින් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 5කට පමණ වෙනවා. එතකොට මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක පමණ ප්‍රමාණයක් මේ රටට ආනයනය කරනකොට ටොන් 350,000ක් රට තුල තමයි පරිභෝජනය කෙරෙන්නේ. තවත් ටොන් 150,000ක් ප්‍රති අපනයනය හැටියට රටෙන් එළියට යනවා. මේ 350,000ක ප්‍රමාණයෙන් 60%ක ප්‍රමාණයක්, ඒ කියන්නේ 210,000ක් ටොන් ප්‍රමාණයක් රට ඇතුළත වාර්ෂිකව ඉතුරු වෙනවා. මේ 210,000 තමයි අපි මේ කතා කරන සියලු දෙනා අතර බෙදිලා ගිහිල්ලා මේවා සමහරක් විට බොහෝ විට විවිධ ආයතන වලින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙළඳ ආයතන වලින් වෙන්න පුළුවන්, මේ තැන් වලින් අපේ ජනතාව අතරපත් වෙන්නේ. එතකොට අපි මේක සාමාන්‍යයෙන් අපේ පුද්ගලයන් ප්‍රමාණයත් එක්ක ගත්තහම ගරු මන්ත්‍රීතුමනි, හැම එක පුරවැසියෙක්ම මේ රටේ පොලිතින් කිලෝග්‍රෑම් 0.5ක ප්‍රමාණයක් මේ රට තුල භාවිතා කරනවා. මේ සම්පූර්ණ ප්‍රමාණය අපේ සමස්ත ජනතාවත් එක්ක සංසන්දනය කරලා ගත්තහම. එනිසා අපි බොහොම පැහැදිලිව පරිසර අමාත්‍යාංශය හැටියට විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා නායකත්වය ලබා දෙන වෙලාවක එතුමා මේ සමාගම් සහ සියලු කාරණා පැත්තකින් තියලා බොහෝ විට අපි දැක්ක තීන්දුව తీරන ක්‍රියාත්මක වෙනකොට නීති හදනකොට නීති සම්පාදනය කරන්න උත්සාහ කරනකොට මේවා පිටිපස්සෙ ඉන්නේ මහා බලවත් ව්‍යාපාරික ප්‍රජාව. මේ බලවත් ව්‍යාපාරික ප්‍රජාව මොනවද කරන්නේ? මේ නීති සම්පාදනය කරන්න හදන හැම අවස්ථාවකම ඒ නීතින් යටපත් කරලා තමුන්ට අවශ්‍ය කරන කටයුතු කරන්න සූදානම් වෙනවා. ඒක තමයි ඒ නිසා තමයි මේ දිගින් දිගටම මේවට නීති රීති ගෙනල්ලා මේවා හරියාකාර වූ ක්‍රමවේදයකට අපිට හසුරුවා ගන්න පුළුවන්කම ලැබුණේ නැත්තේ. හැබැයි අපි මේ නීති රීති සහ කරන්න යන කාරණා සීපත් කරන ගමන්ම අපි තවත් එක් මතක තියාගත යුතු කාරණාවක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. මේ ව්‍යාපාරික ප්‍රජාව මේ මං හිතන්නේ අද වෙනකොට අපි හඳුනාගත්ත කර්මාන්ත තියෙනවා 160කට විතර ප්‍රමාණයක්. ඒ වගේම අපේ ලියාපදිංචි නොවූ කර්මාන්තකරුවෝ ඉන්නවා 300ක වගේ ප්‍රමාණයක්. එතකොට මේ සමස්ත කණ්ඩායමත් එක්ක යැපෙන ප්‍රමාණය ගත්තොත් එහෙම 20000ක් 25000ක විතර ජනතාවක් මේ කියන කර්මාන්තත් එක්ක නියැලෙනවා. අපි මේ ගේන නීති රීති අපි කරන්න හදන සියලු දේවල් රටේ ප්‍රායෝගික විය යුතුයි. මේ ඉදිරිපත් කරන නීතින් රටේ ජනතාවට අනුගත වෙලා කටයුතු කිරීමේ හැකියාව බොහොම පැහැදිලිව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒව නීතින් කොච්චර අපි සම්පාදනය කරත් මේවා ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නවා පාර්ලිමේන්තුව එහෙම සම්මත කරපු මේ 225 බෞතරය අත උස්සලා සම්මත වෙච්ච නීති නෝන තරම් තියෙනවා. පනත් කෙටුම්පත් ඕන තරම් තියෙනවා. හැබැයි මේ පනත්වල නම්වත් රටේ ජනතාවවත් බොහෝ විට පාර්ලිමේන්තුවෙන් නියෝජිතයවත් දන්නේ නැති පනත් ඕන තරම් තියෙනවා. ඒ නිසා එවැනි පනත් හැදීම නෙවෙයි අපේ බලාපොරොත්තු වෙන්නේ. බොහොම ප්‍රායෝගිකව නිවැරදි ක්‍රමවේදයක් තුල නීති රීති ගෙනල්ලා අර මේ රටේ ඉන්න ජනතාවට ඊට අනුගත වෙන්න පුළුවන් ආකාරයකට මේ නීති සම්පාදනය කරන්න. මොකද ඒකට මම එක උදාහරණයක් දෙන්නම්. අපි අර දැක්කා එක කාලයක ගෙනාවා එළවලු ප්‍රවාහනය කිරීම සඳහා අර ප්ලාස්ටික් භාජන දාන්න කියලා. හැබැයි මේක මොකද්ද කරේ? සියලු දෙනා එළවලු ගෙනෙනකොට මේ ප්ලාස්ටික් භාජනවල එළවලු ටික දාලා ප්‍රවාහනය කරන්න කියලා නීතියක් එකපාර හැදුවා. මොකද උනේ? ගරු මූලාසුනාරුවඩ මන්ත්‍රීතුමනි, එකම එක්කෙනෙක්වත් මේ වැඩේ කරේ නැහැ. දාපු විදිහට මේක හකුලා ගන්න සිද්ධ වුණා. අපේ එක තැනක් තිබුණා කැබිනට් පත්‍රිකාවක් ගෙනල්ලා සියලු ආයතන වලින් භාණ්ඩ ලබා දෙනකොට පොලිතින් කිසිම පොලිතින් පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. පොලිතින් භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා වූ නීති සකස් කිරීම සඳහා. අවසානයේ මොකද උනේ? ඒ දාපු අමාත්‍යවරයාටම සිද්ධ වුණා තවත් කැබිනට් පත්‍රිකාවක් දාන්න. මේ කාරණාව දැනට ක්‍රියාත්මක කරන්න බෑ. මොකද මේකට විකල්ප වූ ක්‍රමවේද ඉස්සලා හඳුන්වා දිය යුතුයි කියලා කැබිනට් පත්‍රිකාවක් දාලා කැබිනට් සංදේශය ඒකට ඉදිරිපත් කරන්න එතුමාට සිද්ධ වුණා. ඒ නිසා අද අතිගරු ජනාධිපතිතුමා බොහොම ප්‍රායෝගික වූ වැඩපිළිවෙලක් මේක ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ රටේ ජනතාවට අනුගත වෙන්න පුළුවන් ක්‍රමවේදයකට අලුත් නීති හඳුන්වා දෙන්න කටයුතු කරලා තියෙනවා. මොකද මයික්‍රෝන 40 දක්වා පොලිතින් භාවිතය කරු මන්ත්‍රීතුමනි මේ වෙනකොට අපි තහනම් කරලා තියෙනවා. මයික්‍රෝන 20ට සම්පූර්ණයෙන් තහනම් කරලා දැන් අපි නීති සම්පාදනය කරමින් ඉන්නවා. 40 දක්වා මේ ප්‍රමාණය වැඩි කරන්න. එතකොට 20ක ප්‍රමාණයකට තහනම් කරනකොට ඒ කාලය ඇතුළත අපි දැක්ක අපිට බොහෝ විට යම් යම් ප්‍රශ්නවලට අමාත්‍යංශ හැටියටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. යම් ව්‍යාපාරික ප්‍රජාව හැටියට බොහෝ දෙනෙකුට ප්‍රශ්න ඇති වෙච්ච අවස්ථා තිබුණා. හැබැයි යෝන් ක්‍රමයෙන් ඒකට අනුගත වුණා. දැන් අපි ඉදිරි මාසය දෙක ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා මේක මයික්‍රෝන 40 දක්වා වැඩි කරන්න. එතකොට මයික්‍රෝන 40 දක්වා වැඩි කරනකොට තව දුරටත් මේ පොලිතින් භාවිතය සෑහෙන දුරට අඩු කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි අධිකරු ජනාධිපතිතුමා මේ වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කැබිනට් පත්‍රිකාව හරහා මං හිතන්නේ අද වෙනකොට ක්‍රියාත්මක කළ යුතු නීති සහ ඒ නීතීන් සෑදීම සඳහා විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ 6 මාසයේ 2 ඒ කැබිනට් පත්‍රිකාවේ අතිගරු ජනාධිපතිතුමා විද්වත් කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අවසරය ලබාගෙන තියෙනවා. ඒ විද්වත් කමිටුව යෝජනා කරපු යෝජනා කිහිපයක් තියෙනවා. ඒකේ මම ඒ කිහිපය ඉදිරිපත් කරන්න ගරු මන්ත්‍රීතුමනි. එතකොට ඔබතුමාලට පැහැදිලි වෙයි ඉදිරි මාසයේ කීපය ඇතුළත රට තුල පොලිතින් සහ මේ ප්ලාස්ටික් භාවිතාවේ සම්බන්ධයෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව. ඒ මොකද මේ ඉදිරිපත් කරන යෝජනා අද වෙනකොට කැබිනට් පත්‍රිකාව අපි හදලා අවසන්. ඉදිරි සතිය දෙක ඇතුළත මේ කැබිනට් එකට ඉදිරිපත් වෙලා එය මේ රටේ නීතියක් හැටියට ක්‍රියාත්මක කරන්න අපි බොහොම පැහැදිලිව බලාපොරොත්තු වෙනවා. මේ අපි දන්නවා දේශපාලන පක්ෂ හැටියට අපි පාවිච්චි කරනවාම අපි කොච්චර පොලිතින් ප්‍රමාණයක් පාවිච්චි කරනවද කියලා. අපි ඒකට පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට අපි මේ පාර ආදර්ශයකුත් ලබා දුන්න අපේ මැයි දිනේ මැයි පෙළපාලි අපි පැවැත්වුවේ මහනුවරදී. හැබැයි මේ මහනුවර පවත්වපු මැයි පෙළපාලි සඳහා එකම එක පොලිතින් එක සුළු ප්‍රමාණයක්වත් අපි පාවිච්චි කරේ නැහැ. සැරසිලි සඳහා සියලුම සැරසිලි අපි කරේ රෙදි සහ ඒ ආදී ද්‍රව්‍ය උපයෝගී කරගෙන තමයි සැරසිලි සියලු කටයුතු අපි කරේ. ඒ වගේම මේ කමිටුව හරහා අපි යෝජනා කරලා තියෙනවා සියලු සැරසිලි සහ ඒ ආගමික සහ අනෙකුත් කටයුතු සඳහා පොලිතින් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා වූ නීති හදන්න අපි මේකෙදී යෝජනා කරලා තියෙනවා. ඒ වගේම තමයි පාරිභෝගිකයන් සඳහා අපි පොලිතින් ලබා දෙනවා වෙනුවට කඩදාසි පන්රෙදි වැනි අපේ දේශීය අමුද්‍රව්‍ය වලින් දේශීය අමුද්‍රව්‍ය ව්‍යාපාරිකයන් ප්‍රවර්ධනය කරන්න පුළුවන් ආකාරයට ඊට වෙනත් ඒගොල්ලන්ට ඒකට පාවිච්චි කරන්න පුළුවන් යම් බාණ්ඩ ලබා දීම සඳහා වූ ක්‍රමවේදයක් මේ හරහා අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම තමයි තාක්ෂණික වෙනස්කම්. ඒ කියන්නේ අපි උදාහරණයකට ගත්තොත් එහෙම අපි ඇස්බස්ටෝස් කර්මාන්ත අපි දන්නවා ඇස්බස්ටෝස් කර්මාන්ත හරහා විශාල හානියක් පාරිසරික වශයෙන් සිදුවන හානියත් ඒ වගේම පුද්ගලයන් හැටියට සිදුවන පාරිසරික හානිය පිළිබඳව පුද්ගලයන්ට සිදුවන හානිය පිළිබඳවත් අපි හඳුනාගෙන තියෙනවා. ඒ නිසා අපි ඔවුන්ගේ ඒ තහනම් සහ ඒ නීති පනවලා තියෙන 2018 ඉඳලා. එතකොට අපි අද දැක්ක දෙයක් තමයි මේ කටයුත්ත අපි කරේ මීට අවුරුද්දකට ඉහතදී. හැබැයි 2018 වෙනකොට ඒ අපි කියන ඒ කෙමිකල් පාවිච්චි කරන්නේ නැතුව ඒ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව ඇස්බස්ටෝස් නිපදවීම සඳහා ඒ කට්ටිය දැන් මේ වෙනකොට වැඩපිළිවෙල සකස් කරගෙන යනවා. එතකොට මේ රටේ තියෙන කර්මාන්ත වහන්න වෙන්නේ නැහැ. මේ රටේ වැඩ කරන සේවකයෝ පාරට ඇදලා දාන්න සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි පරිසරයත් ආරක්ෂා කරගෙන ඒ ආයතනත් ආරක්ෂා කරගෙන ඒ සියල්ල හරියාකාරව අපිට කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා අපි මේක යෝජනා කරලා තියෙනවා. දැන් පොලිතින් නිෂ්පාදනය කරන විවිධ පොලිතින් ආශ්‍රිතව නිෂ්පාදනය කරන සමාගම් සඳහා තාක්ෂණික වෙනස්කම් වලට යොමු කිරීම සඳහා වූ කාල සීමාවන් ලබා දෙන්න. එතකොට ඒ කාල සීමාව නැතුළත මොවුන්ට ඒ කාරණා ඉටු කරගන්න බැරි වුණොත් බොහොම පැහැදිලිව ඒ ආයතන තහනම් කරන්න අපිට සිද්ධ වෙනවා මධ්‍යම පරිසර අධිකාරිය හරහා. ඒ වගේම තමයි දැනට මේ පොලිතින් ආනයනය කිරීම සඳහා 10%ක බද්දක් අපි අය කරනවා ගරු මන්ත්‍රීතුමනි. මේ 10%ක බද්ද තුළ මං හිතන්නේ වාර්ෂිකව මිලියන 4600ක මුදලක් අපි මහා භාණ්ඩාගාරය හරහා, ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශ හරහා තමයි අර මුදල් ක්‍රියාත්මක වෙන්නේ. මිලියන 4600ක මුදලක් අපි ලබනවා. මේ මිලියන 4600ක මුදලෙන් තමයි අපි මිලියන 500-600 අරගෙන බොහෝ ව්‍යාපෘතීන් කරන්නේ. මේ ප්ලාස්ටික් සහ නොදිරන ද්‍රව්‍ය ප්‍රතිශක්තිකරණය කිරීම සඳහා වූ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන්නේ මේ අර මුදලේ. අපි මේ අර මුදල මේ 10%ක අපි පනවලා තියෙන බද්ද 20% දක්වා වැඩි කරන්නත් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ හරහත් බොහොම පැහැදිලිව ඒ පොලිතින් නානයනය කරනවා වෙනුවට ඊට වූ විකල්ප ආනයනය කිරීමේ හැකියාව බොහොම පැහැදිලිව ව්‍යාපාරිකයන්ට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි අවිධිමත්ව සහ අනවසරව ලෙස සිදු කරන පොලිතින් නිෂ්පාදන කර්මාන්ත ශාලා අපේ රටේ බොහොමයක් තියෙනවා. අපි ඒක තමයි අපේ තියෙන අද ප්‍රධානම ගැටලුව. මේ තියෙන ප්‍රමිතින් වලට අනුකූල නැතුව ක්‍රියාත්මක වෙන ආයතන බොහෝ ප්‍රමාණයක් තියෙනවා.
වැඩසටහන යන නිසා මම මේ කියන්නේ
ඔව්
ඉදිරියේදී කරන කර්මාන්තවලදී නිෂ්පාදනය කරන දේවල්දී ආහාර නිෂ්පාදනය කරද්දී පොලිතින් ඔය වගේ දේවල් ඇතුළත් නිකරෙන මට්ටමට දැන් මෙතෙක් කරනවා අපිට කාලයක් යයි නීම කරන්න වෙනස් කරන්න කියලා අලුතෙන් නිෂ්පාදනය කරන දේවල් වලට අලුතෙන් අපි හිතමු යෝගට් වගේ කිරි වගේ පැකට් දැන් අදගත්තොත් ප්ලේන්ටි එක ගෙනියන්නේ පොලිතින් කවර් එක. ඒ තත්ත්වෙටපත් වෙලා තියෙනවා. දැන් ඉදිරියේදී නිෂ්පාදනය කරන දේවල් වලට කිසිසේත්ම ඊට නොකිය වැඩ පිළිවෙලක් හදන්න කියලා තමයි අපි මේකේ අපිට වැඩ කළොත් ඒක බොහොම පහසුයි මං හිතන්නේ. අර ඔබතුමා කියපු 10%-20% වීමෙන් වෙන්නේ පාරිභෝගිකයාට මේ ඒ මිල එකතු වෙන්න පුළුවන් බොහෝ වෙලාට අජිත් පීපර එතුමා කිව්වා වගේ. මේ ඒ නිසා අර බද්ද ගහන්න පාරිභෝගිකයාට පහසු නිසා පොලිතින් පාවිච්චි අයින් කරන්න අමාරු වෙනවා.
නෑ ගරු මන්තුමනි, ඒකේ මේ මෙහෙම කාරණාවක් වෙන්නේ ඇත්තටම.
ඔව්.
දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම පොලිතින් එක්ක අපේ මේ පොලිතින් මල්ලක් ගත්තාම රුපියල් 1.52 මේකක් දෙන්න පුළුවන් නම් මීට විකල්ප වූ හානයට ලක් වෙන මල්ලක් මොකක් හරි ලබා දෙනවනම් ඒකේ මිල අධිකයි. ඒක මිල
රටවල් වල නම් අපෙන් අහනවා බිල ගෙවන්න ගියාම බෑග් එක ඕනද කියලා. බෑග් එක ඕන නම් මිලක් ගහනවා එතන. දැන් මෙහෙ ඒක කරන්න බෑ. බෑග් එක ඉල්ලුවත් නැතත් බෑග් මෙතන පොලිතින් බෑග් එකකට දාලා දෙන්නේ. අර ඔතකට තමයි පාරිභෝගිකයාට දැනෙන්නේ මේකට ගෙවන්න වෙනවයි කියන එක.
ගරු මන්තුමනි, ඔගේ දෙපැත්තක් ඇත්තරම තියෙනවා. ඒ තමයි පළවෙනි කාරණාව තමයි අපි මේ වගේ මිලක් පැනවීම තුළ දැන් රුපියලක් 1.50ක් වුණාම මේක පාරිභෝගිකයාට ප්‍රශ්නෙකුත් නැහැ. මේක බිලට රුපියලක් 1.50ක් ගැව්වාම කවුරුත් මේ පිළිබඳව මන්තුමනි වැඩි හොයන්නෙත් නැහැ. මේ පිළිබඳව අහන්න අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි මේක රුපියල් 5-7 වෙනකොට මං හිතන්නේ පාරිභෝගිකයා වුණත් හොඳයි, මට පොලිතින් මලුව අවශ්‍ය ප්‍රමාණයට අරගෙන යන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. එක පැත්තක්. දෙවැනි කාරණාව තමයි අපි උදාහරණයකට කඩදාසි මලු සහ අනිකුත් කාරණා ගත්තාම මේවා පොලිතින් වලට සංසන්දනය කරනකොට මිල යම් ප්‍රමාණයකින් වැඩි. පොලිතින් එක 1.50ක් වෙනවනම් කඩදාසි මල්ල 2.53ක් වෙන්න පුළුවන්. හැබැයි අපි මේ මිල වැඩි කිරීම තුළ අපි පොලිතින් එකේ වටිනාකම 3.50 කරනකොට අපිට බොහොම පැහැදිලිව පුළුවන්කම තියෙනවා අර 3.50ට පොලිතින් මල්ල දෙනවා වෙනුවට කඩදාසියකින් ඒ බර ප්‍රමාණයම අරගෙන යන්න පුළුවන් ඒ බෑග් එකක් ලබා දීමේ හැකියාව අපිට තියෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණා දෙකම අපි සංසන්දනය කරලා තමයි මේ බදු පැනවීමත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි මේකෙදි අපි විශේෂයෙන් සිහිපත් කළ යුතු තවත් එක් කාරණාවක් තියෙනවා. අපිට අපේ රට හැටියට ගත්තාම දැන් උදාහරණයකට ඇමරිකාවේ යනකොට ඇමරිකාවේ අපි දකිනවා බොහෝ ශාලාවල, ඒ කියන්නේ ඔය ෆුඩ් සිටි වල මේ වගේ භාණ්ඩ අපි මිලදී ගන්නකොට මේ ප්ලාස්ටික් බෑග් එකක් මේ කඩදාසි බෑග් එකක් දෙනවා. මේක හැන්ඩල් එක තියෙන එකක් නෙවෙයි, කඩදාසි බෑග් එකක් අරගෙන යන්න. හැබැයි අපේ බොහෝ කණ්ඩායම් ඇවිල්ලා අපි දන්නවා අපේ සාමාන්‍ය බස් එකකින් ගෙදරට බඩු ටික අරගෙන යනකොට අපේ සුපර් මාකට් එකක බැහැලා ඒකෙන් බඩු ටිකක් හරි කඩේකින් හරි බඩු ටිකක් අරගෙන මේ බස් එක අරගෙන ගරු මූලාසනරුඩ මන්ත්‍රීතුමනි අපි කොච්චර මේක මෙහෙම අතේ කිහිල්ල ගහගෙන මේ බඩු ටික ගෙදරට යන්න පුළුවන්ද කියන ප්‍රායෝගික ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ අපි මේ පනවන නීතිය රටේ ජනතාවට මේකට අනුගත වෙන්න පුළුවන් නීතියක් බවට පත්විය යුතුයි. ඉතින් ඒ නිසා තමයි බොහොම සැලසුම් සහගතව මේ ටික සකස් කරලා තියෙන්නේ. මොකද අපිට අපේ සමහර යෝජනා කරන විදිහට අපිට හෙට මේක වෙනස් කරන්න පුළුවන්. පොලිතින් භාවිතය පිළිබඳ නීති හෙට ගෙනෙන්න පුළුවන්. මේ මේකට ගෙනාවොත් මේ ඉන්න මන්ත්‍රීව 225ම මේකට අත උස්සලා සහයෝගය දෙනවා. ඒ පිළිබඳ කිසි තර්කයක් නැහැ. හැබැයි මම අර ඉස්සෙල්ලා පෙන්වුවේ එකයි, එහෙම ඉතිහාසය කරන්න ගිහිල්ලා ඒ සියලු උත්සාහයන් අසාර්ථක වුණා. ඒ නිසා අපි කරන්න හදන්නේ මේක
වගේ මේක ආකල්පමය වශයෙන් වෙනසක් කරන්න ඕන. පාසල් වලින් මේක පටන් ගන්නවා නම් තමයි හොඳ. ඔක මිල වැඩි කළයි, මිල ටැක්ස් වැඩි කළයි කියනවට වැඩිය ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කියලා රටේ ඒ தත්ත්ව වෙනස් කරන්න ක්‍රමයකට ඔය ඔබතුමාගේ වැඩසටහන තුලම යනවා නම් හොඳයි.
බොහොම පැහැදිලිව. ඒ වගේම තමයි මේ කියන කාරණා ටික ක්‍රියාත්මක වෙනවත් එක්කම ගරු මන්ත්‍රීතුමනි අද පිළිසරු හරහා ඔබතුමා කියපු කාරණාව අපි ක්‍රියාත්මක කරනවා. මොකද මේ පිළිසරු හරහා කාරණාව ක්‍රියාත්මක වෙනකොට අපේ පරිසර නියමුව අද ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පරිසර නියමුව උසස් පෙළ නෙවෙයි 8 වසරෙන් පස්සේ පරිසර නියමුව ඉස්කෝලේක ඉන්නවද කියලා හොයාගන්න අද බොහෝ විට අමාරුයි. ඒ මොකද හේතුව ඊට වැඩිය වැදගත් වෙච්ච කාරණා බොහොමයක් තියෙන නිසා. හැබැයි අපි මධ්‍යම පරිසර අධිකාරිය හරහා අද පරිසර නියමුව පුහුණු කිරීමත් මොවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිසරු ව්‍යාපෘති හරහා විශේෂයෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහන් අද වෙනකොට අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම අධිකරු ජනාධිපතිතුමා මේ විෂයට නායකත්වය ලබා දීම තුළම අපි දැක්ක ගරු මන්ත්‍රීතුමනි කවදාකවත් මේ වැලි තොටු පොළවල් පිළිබඳව මෙහෙම කතා කරලා තියෙනවද ඉතිහාසෙ? මේ කැලෑවල ගහක් දෙකක් කැපෙනකොට මේ තරම් හඬ නගපු යුගයක් ඉතිහාසෙ තිබිලා තියෙනවද? මේ අපි ඊයේ පෙරේද අපි ගිහිල්ලා තබ්බෝවේ ගිහිල්ලා මිලියන 80කට විතර එහා ගියපු ගස් ප්‍රමාණයක් කපලා තිබුණා. අපි ඒ වරලගෙන නිලධාරීන්ට දඬුවම් කළා අද වෙනකොට විමර්ශන කරගෙන යනවා. හැබැයි ඉතිහාසෙ මේව පිළිබඳ මෙහෙම ගිහිල්ලා ඒ පිළිබඳ කටයුතු කරපු වකවානු තිබුණාද? මම කියන්නේ මේ අද රටේ රාජ්‍ය නායකයන් ඉඳලා සියලු දෙනා පරිසරය පිළිබඳ කතා කරනවා. පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව කතා කරනවා. මෙන්න මෙතෙන්ට අද පරිසර විෂය අපි අරගෙන ගිහිල්ලා තියෙනවා. මේ නිසා අපි බොහොම වගකීමෙන් යුතුව කියනවා මේ නීතින් ටිකක් හදලා තියෙන්නේ එකපාර සියලු දෙනා සතුටු කරන්න නෙවෙයි. හැබැයි රටේ ජනතාවටත් අනුගත වෙලා බොහොම පැහැදිලිව මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයට පත් කිරීම සඳහා වුණ නීතිමාලාවක් තමයි සකස් කරලා තියෙන්නේ. ඒ නිසා මේ නීතියන් ටික ක්‍රියාත්මක වෙනකොට මේක කැබිනට් පත්‍රිකාවට තව සතියක් දෙකක් ඇතුළත ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙන යෝජනා මාලාව තමයි අද මම මේ ඉදිරිපත් කරේ. මේ ඉදිරිපත් වෙන කාරණාත් එක්ක පොලිතින් භාවිතය සෑහෙන දුරට අවම කරන්න බොහොම පැහැදිලිව අපිට පුළුවන්කම ලැබෙනවා කියන එක වගකීමෙන් යුතුව මේ සභාවේදී ශීපත් කරනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ කාලෝචිත මාතෘකාවක් අද මේ විවාදයට ගැනීම සඳහා ස්වභාව කල් තියෙන අවස්ථාවේදී යෝජනාවක් හැටියට ඉදිරිපත් කිරීම පිළිබඳව. ඒ වගේම මේ වෙනුවෙන් විශේෂයෙන්ම මේ වෙනුවෙන් අවධානය යොමු කරන ඔබතුමාලා වගේ ගරු මන්ත්‍රීතුමාලට අද මේ හොඳ අදහස් ඉදිරිපත් කරපු ගරු මන්ත්‍රීතුමාලටත් අපි බොහොම උවමනාවෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමාලාගේ අදහස් ඒ හයිය ශක්තිය ලබා දීම සඳහා මේ කමිටු නියෝජනය කරන්නත් ඔබතුමාලා පැමිණෙන්න සම්බන්ධ වෙන්න කියලත් මගේ ඒ ඉල්ලීමත් කරමින් අද මේ අවස්ථාව ලබා දීම පිළිබඳ මුලාසුනරඩ මන්ත්‍රීතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුවේ මේ මාසේ 9 වෙනි දින පෙරවරු 10 තීරණ නැවත රැස් වෙනවා.